Honorable Sagara Karyavasam, you have 11 minutes.
Garu Kark Sabha Sabhapatumani Adadina Dandaniti Sangrahayata Saha Taruna Vardhakaruwan Sambandhayen Sansodhana Panath Ketumpat Dekak Vibadayata Ganna Avasthave Vachana Kipayak Prakasha Kirimata Labima Bhagya Apa Rate Tiyana Niti Bohomayak Mevana Vita Yal Panagiya Tattwayata Patthala Tiyana Man Hitanne Hungak Niti Walta Ape Rajaya Mevana Vita Kisiyam Subadayi Lesa Avashya Sanshodhana Genavenawa Man Hitanne Mehi Gaurabaya Apa Rajayata Wagema Adhikarana Amatyatumata Api Laba Diya Yutui Mokada රටක් හැටියට සංවර්ධනයෙන් ඉදිරියට යනකොට අනිවාර්යයෙන්ම මේ රටේ තියෙන නීති රීති හරියාකාරයට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එය ජනතාව ජනතාවාදී ලෙස ක්‍රියාත්මක නොවුනොත් මං හිතන්නේ රටකට ඉදිරියට යන්න බෑ උදාහරණයක් හැටියට අපිට පෙනී යනවා අපිට කියන්න පුළුවන් අද තියෙන නීතිය යටතේ තමන්ගේ නිවස කුලියට දීපු මිනිස්සෙක්ට ඒ කුලියට ගෙදෙට්ට එන මිනිස්සයව කුලිය නොගෙව බලහත්කාරයෙන් රැඳී හිටියොත් ඔහුව තමන්ගේ ගෙදරින් එළියට දාගන්න වෙන්නේ අවුරුදු 10ක් විතර නඩු කියලා ඒ මිනිස්සයාගේ අතට කීයක් හරි සල්ලිත් දීලා තමයි යවා ගන්න වෙන්නේ මේක තමයි අපේ රටේ නීතිය අද තියෙන සත්‍ය තත්ත්වය ඉතින් මං හිතන්නේ මෙතෙක් කාලයක් මෙවැනි නීති සංශෝධනය කරන්න අසමත් වීම ගැන අපි මේ සභාව හැටියට කනගාටු විය යුතුයි ඒ වගේම තව විශේෂ කාරණයක් කියන්න ඕනේ ඒක තමයි අද මේ සමාජ මාධ්‍ය හරහා ඉතා වැරදි සහ වෛරී මත පැතිරවීම සිදු කරනවා නමුත් මේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් කිසියම් වූ නීති රාමුවක් නැහැ අපිට පෙනී යනවා මේ තරුණ පරපුර අද විශේෂයෙන්ම තරුණ පරපුර ගරු කාර්ක සභා සභාපතිතුමනි තරුණ පරපුරේ ප්‍රධාන ප්‍රවෘත්ති මාධ්‍ය වෙලා තියෙන්නේ සමාජ මාධ්‍ය. මොකද ඔවුන් පුවත්පත් කියවීමෙන් සහ රූපවාහිනී ප්‍රවෘත්ති බැලීමෙන් බොහෝ දුරට ඈත් වෙච්ච පිරිසක් ඔවුන් තමන්ගේ තොරතුරු ලබා ගැනීමේ ප්‍රධාන මාධ්‍ය ලෙස භාවිතා කරන්නේ සමාජ මාධ්‍ය. ඉතින් මේ සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු යෑම මං හිතන්නේ මේ රටට වින කරන මේ රටේ ස්ථාවරභාවය නැති කරන පිරිස් එය ඊටාම හොඳ අවස්ථාවක් කරගෙන එය තෝතැන්නක් කරගෙන තියෙනවා අපි දන්නවා මේ රටේ නිදහසෙන් පස්සේ මේ රට වඩාත්ම සංවර්ධනය කරපු නායකයා මහින්ද රාජපක්ෂ ගරු හිටපු ජනාධිපතිතුමා ටෙරහිව සමාජ මාධ්‍ය මේ රටේ කොහොමද කටයුතු කර කියලා පහුගිය කාලේ කොපමණ දැඩි කුමන්ත්‍රණයක් ඒ සම්බන්ධයෙන් කටයු යොමු වුණාද කොපමණ දරුණු විදිහට බොරුව වෛරය තරුණ පරම්පරාවේ සිත් තුළ වැපිරුවාද කියන එක අපි අත්විඳා නමුත් මෙය අපි තේරුම් ගත යුතුයි හදවන විටත් මෙවැනිම වූ තත්වයක් සමාජ මාධ්‍ය තුළ නැවත ඇති කරමින් ක්‍රියාත්මක කරමින් යනවා මං හිතන්නේ අවුරුදු ගානක් තිස්සේ සංවර්ධනය වෙච්ච රටක් සමාජ මාධ්‍ය යොදලා රූකඩ පාලනයක් ගෙනහැල්ලා අවුරුදු පහකින් ආපස්සට ඇද්දා ඒ තත්ත්වය නැවත මේ රටේ ඇති කරන්න මේ රටේ සංවර්ධනය නැවත ආපස්සට හරවන්න උත්සාහ කරනවද කියන සාධාරණ සැකයක් මේ වෙනකොට අපි හැමෝටම ඇති වෙලා තියෙනවා ඒක නිසා මම යෝජනා කරන්න කැමති මේ සමාජ මාධ්‍යවල පළවෙන තොරතුරු මම කියන්නේ සමාජ මාධ්‍ය තහනම් කරන්න කියන එක නෙමෙයි නමුත් සමාජ මාධ්‍යවල පළවෙන තොරතුරු වල සත්‍යාසත්‍යභාවය සොයලා ඒ සම්බන්ධයෙන් ඒ තොරතුරු මතම කිසියම් වූ ඒ තොරතුරේ අඩංගු කරුණු සම්බන්ධයෙන් යම් කිසි ආයතනයක් මගින් එය සොයලා එය නිවැරදිතාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න පුළුවන් නම් නියාමනයක් කරන්න පුළුවන් නම් මං හිතන්නේ මේ රටට කරන සුගතියක් මේ රටට කරන උදව්වක්. ඉතින් මේ තත්ත්වය අපි තේරුම් ගත යුතුයි. ඒ විතරක් නෙමෙයි අද මෙහි කතා වුණා මේ පහුගිය කාලයේ පහුගිය දිනවල අධිකරණයෙන් නිදොස් කොට නිදහස් වීම ගැන. අද හුඟක් දෙනෙක්ට අමතක වෙලා තියෙනවා රෑ 12 වෙනකල් උසාවි අරගෙන ඉඳලා කොහොමද පුද්ගලයන්ව අත්අඩංගුවට ගත්තේ කියන එක. ඒ විතරක් නෙමෙයි අද විපක්ෂය අමතක කරන්න හදනවා මේ රටේ ජනතාවට කොහොමද FCID කියලා හොර පොලිස් කණ්ඩායමක් හදාගෙන අරලියගහ මන්දිරයේ ඇතුලේ ඉඳලා ඔවුන්ට උපදෙස් දුන්නේ කොහොමද කියන එක. හිටපු සොලිසිටර් ජෙනරාල් තුමා ඉතා පැහැදිලිව ප්‍රකාශයක් කළා තියෙනවා මේ රටට ඔහුට කොහොමද බලපෑම් කරේ කියලා අරලියගහ මන්දිරයට ගෙන ඇල්ලා පසුගිය රජයේ 2015 රජයේ හිටපු මැති ඇමතිවරුන්ට 2015ට කලින් රජයේ හිටපු මැති ඇමතිවරුන්ට එරෙහිව නඩු පවරන්න. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ වැරදි ආකාරයට පොලිස් නිලධාරීන් යොදවගෙන වැරදි ආකාරයට ඔවුන්ට උපදෙස් දීපු දුරකථන පණිවිඩ එළියට ඇවිත් තියෙද්දී මං හිතන්නේ විපක්ෂයේ මේ මන්ත්‍රීවරු මේ වගේ කතා කරන එක ඉතාම ලැජ්ජාවට කාරණයක්. ඔවුන්ට අමතක වෙලා ඔවුන්ගේ මන්ත්‍රීවරු කොහොමද ඒ දුරකථන සංවාදවලින් ඔප්පු වෙච්ච හැටියට මේ රටේ නීතිය නැව්වේ කොහොමද, මේ රටේ නීතිය Tamanට ඕන විදිහට ක්‍රියාත්මක කරේ කොහොමද, අධිකරණවල විනිසුරුවරුන්ට කතා කරේ කොහොමද, නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ව ගෙන්නලා ඔවුන්ට බලපෑම් කරේ කොහොමද, මේ රටේ නීතිය විනාශ කරේ කොහොමද කියන එක ඔවුන්ට අද අමතක වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි මතක් කරන්න කැමති තමුන්නාන්සේලාගේ රජය පහුගිය ඒ ඊනියා යහපාලන රජය නඩු පැවරුවේ චෝදනා බල්ලා නෙමෙයි තමුන්ගේ ඕනකමට නිලධාරීන්ව ගෙන්නලා බලපෑම් කළා නඩු පැවරුවා. ඒ නඩු අහනකොට ඒ නඩුවල පළවෙනි නඩු කීපය ඇහුවේ වාසනාවකට ඒ රජය තියෙන කාලෙමයි. ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ මැතිතුමාව රිමාන්ඩ් කළා, එතුමාට රිමාන්ඩ් භාරයේ දෙන්න පුළුවන් දසවද දීලා එතුමාට එරෙහිව දිනපතා නඩු විමසීමක් කරා. එය කරේ යහපාලන රජයේ කාලේ. නමුත් පිළිතුර එතුමා නිදොස් කොට නිදහස් වුණා. ඒ වගේම ජනාධිපතිතුමාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙන්රත් මැතිතුමාට විරුද්ධව ඒ ආකාරයටම වැරදි නඩුවක් ගොනු කරා.
Honorable member, you have 2 more minutes.
ඒ නඩුවේ තීන්දුවත් ආවේ පහුගිය රජයේ කාලේ නැතුව අපේ රජෙන් දීපු තීන්දුවක් නෙමෙයි. එතුමාව නිදොස් කොට නිදහස් කරා. තමුන්නාන්සේලා ඔය FCID කියන වැරදි පොලිසිය දාගෙන වැරදි විදිහට දාපු නඩු සියල්ලෙම අන්තිම ප්‍රතිඵලය වුණේ සියලුම චෝදිතයින් නිදොස් කොට නිදහස් කිරීම. තමුන්නාන්සේලාගේ කාලෙවත් අඩු ගන්න පුළුවන් වුණාද එක් පුද්ගලයෙක්ට වරදක් හොයාගන්න. ඉතින් මේ தත්ත්වය යටතේ මං හිතන්නේ තමුන්නාන්සේලා වැරදි නඩු දාලා මේ රටට මවාපෑවා මහා විශාල වංචාවල් දූෂණ වෙනවා බිලියන ගණන් ඩොලර් බිලියන 18 20 දූෂණ වෙනවා කියලා අන්තිමට ගෙනිහිලා නඩු දැම්මේ මොනවද? සමෘද්ධිලාභින්ට ලිත් ගැහුවා කියලා, ප්‍රාදේශීය සභාවලට කොඩි කණු දුන්නා කියලා, මෙන්න මේ වගේ සිල්ලර වැඩ ටිකකට නඩු දැම්මා. ඒ නඩු ටිකත් කිසිම පදනමක් නැතුව කිසි වරදක් නොකරපු පුද්ගලයින්ට විරුද්ධව නඩු දාලා අද ඒ නඩු දාපු පුද්ගලයින් චෝදනා ඔප්පු කරගන්න බැරුව නිදොස් කොට නිදහස් වෙනකොට තමුන්නාන්සේලා බොරුවට වැරදි සමාජ මතයක් ගොඩනගන්න හදනවා. මං හිතන්නේ තමුන්නාන්සේලාට මතක් කරලා දෙන්න ඕනේ තමුන්නාන්සේලා කරපු වැරදි, මේ රටේ නීතිය අවභාවිතා කරපු එක, මේ රටේ නීතියට මේ රටේ ජනතාවගේ තියෙන ගෞරවය, මේ රටේ ජනතාවගේ තියෙන විශ්වාසය නැති කරපු කාල පරිච්ඡේදය තමයි ඔයි යහපාලනය කියලා බොරුවට නමක් දාගෙන මේ රට විනාශ කරපු අවුරුදු 5. ඒ වගේ සාපලත් අවුරුදු 5කින් මේ රටේ නීතිය විනාශ කරපු අවුරුදු 5කින් ගැලවිලා ඉදිරියට යන්න ලැබීමම මේ රටේ ජනතාවට ලැබිච්ච වාග්යක් හැටියට මම ප්‍රකාශ කර සිටිනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Mrs. Talata Athukorla, you have 9 minutes.
Thank you. Garu නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි අද විශේෂයෙන්ම වැදගත් සංශෝධන කීපයක් ඉදිරිපත් කරන වෙලාවක මම හිතන්නේ ඇමතුමා එකක් අයින් කරගත්තා ප්‍රී ට්‍රයල් සම්බන්ධයෙන් තරුණ ඉංගේ මරණ දඬුවම් නියම කිරීම පිළිබඳවත් අවුරුදු 16ට අඩු අයට ඒ වගේම තරුණ වර්ධකරුවන් පුහුණු පාසල් සංශෝධන පනතේ තරුණයන්ගේ වයස අවුරුදු 18 දක්වා 18ත් 22ත් අතර හැටියට හඳුන්වා දෙමින් විශේෂයෙන්ම ඉගෙන අපි සන්තෝෂ වෙනවා මොකද තරුණයින් යහමගට ගන්නට යම්කිසි ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය වෙන නිසා අද මේ මාතෘකාව යටතේ කතා කරන්න හිටියත් සමහර අයගේ මෙතන අහගෙන හිටපු කතා නිසා අපිට මේ සම්බන්ධයෙන් යම්කිසි අපි රජය කරපු අය හැටියට මං හිතන්නේ වචනයක් දෙයක් කතා කරන්නට වෙනවා. දැන් මෙතන අපේ අර කතා කරපු සාගරකාරී වස මන්ත්‍රීතුමා කිව්වා මේ සමාජ ජාලා සම්බන්ධයෙන්. ඔව් අපි බොහොම සන්තෝෂ වෙනවා. දැන් අපි දන්නවා සමාජ ජාලා සම්බන්ධයෙන් ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා කවුද පාස්කුවිරිදා මහමොරකාර ප්‍රශ්න කරේ කියලා කිව්වහම එතුමාව කැඳවලා එතුමගෙන් ප්‍රශ්න ඇහුවලා එතුමට සමාජ ජාලා හරහා ලොකු ව්‍යාපාරයක් ගෙනියන එතුමා සාරාංගේ බිරිඳට සල්ලි දුන්නා කියලා. ඉතින් ඒ වගේ දේවල් මේ එක පැත්තකට නෙමෙයි අද මේවා ආණ්ඩුවට කෙරෙනකොට මේගොල්ලන්ට හරියට අමාරුයි. ඉතින් අපිත් කැමති සමාජ ජාලා සම්බන්ධයෙන් හරි අධිකරණ ඇමතුමනි මොනවා හරි නීති රීති ඇතුව හොඳට ක්‍රියාත්මක වෙනවා නම් අපිත් බොහොම කැමති ඒ සම්බන්ධයෙන්. මොකද එක පැත්තකට විතරක් 2019 නොවැම්බර් 16 වෙනිදා ඉස්සෙල්ලා කොහොමද ඒක පාවිච්චි කරේ දැන් කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක අපි සියලු දෙනාම දන්නවා. හැබැයි නිකන් මේ හරියට විරුද්ධ පක්ෂයේ ඉන්න අපි කරපු දෙයක් වගේ අර ඉරාන් වික්‍රමරත්න මහත්තයා ගිහිල්ලා පැමිණිල්ලක් කරා CID එකට අද වෙනකන් කැඳවලාවත් නැහැ. එතුමා ගැන ඒ පැමිණිල්ල ගැන පරීක්ෂණයක්වත් කළා නැහැ. ඉතින් ඒ නිසා මේවා කතා කරනකොට මීට වැඩිය ටිකක් මම හිතනවා හොඳට කල්පනා කරලා බලලා තියෙන කතා කරනවා නම් හොඳයි කියලා එක රටක එක නීතියක් ගැන මේ පවතින ආණ්ඩුව සංකල්පයක් ගැන කතා කරනවා. අපි හැමතිස්සෙම කියන්නේ එක රටක එක නීතියක් තියෙනවා නම් හොඳයි. නමුත් මේ රටේ ජීවත් වෙන සියලුම ශ්‍රී ලාංකික ජන කොට්ටාසවල පුද්ගලික ජීවිත පුද්ගල නීතීන් පුද්ගලික සිරිත්විරිත් අනුව විහිවෙච්ච නීති රීති තියෙනවා නම් ඒව සම්බන්ධයෙන් ඒ සිරිත් විරිත් සම්බන්ධයෙන් ඒගොල්ලොන්ගේ ඒ අයිති ආරක්ෂා කරමින් එක රටක එක නීතියක් සංකල්පය ක්‍රියාත්මක කරනවා නම් හොඳයි කියලා මම ගරු ඇමතුමාගේනුත් මේ වෙලාවේ මතක් කරනවා ඉන්නවා. හැබැයි ඒ වගේම තමයි මොන විදියකට එක රටක එක නීතියක සංකල්පයක් තිබුණත් විශේෂයෙන් ඉල්ලන්න ඕන දේ තමයි අපරාධ නීතිය මේ රටේ සියලුම ශ්‍රී ලාංකිකයින්ට එක විදියට විය යුතුයි. ඒක තත්ත්වය තරාතිරම පන්තිය පක්ෂය සල්ලිකාරකම ධනවත්කම පෝසත්කම ඒවා හින්දා වෙනස් වෙන්නට බෑ. ඉතින් එක රටක එක නීතිය සංකල්පය තුළ අපි ගරු ඇමතුමාගෙන් ඉල්ලන්නේ අපරාධ නීතිය සම්බන්ධයෙන් මේ ක්‍රියාත්මක වීම ගැන අපිට සන්තෝෂ වෙන්න බෑ. 2015 අපි පිළිගන්නවා යහපාලන රජයේ බලයට ආවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව ජයග්‍රහණය කරේ රස්සාවල් දෙන්නම් සංවර්ධනය කරන්නම් පාරවල් හදන්නම් කියලා නෙමෙයි. එදා මුදල් අවභාවිතා කරපු එක ගැන වංචා සහගතව රටේ මුදල් ඉපැයීම සම්බන්ධයෙන් දේශපාලඥයින්ට විශාල චෝදනා තිබුණා. ඒව සම්බන්ධයෙන් කතා කරපුවම තමයි ඒ වෙලාවේදී ඒ ගැන විශ්වාසයක් තියෙන මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ජයග්‍රහණය කරේ. ඉතින් මම කියන්නට ඕනේ මේ යහපාලන රජයට චෝදනා කරනකොට විශේෂයෙන්ම මතක තියාගන්නට ඕනේ නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ යහපාලන රජය නෙමෙයි. අපි බය නැතුව කියනවා අධිකරණයේ ස්වාධීනත්වය හදන්න නීතිපති දෙපාර්තමේන්තුවට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න. නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ පවතින රජයට සහ රජයේ නිලධාරීන් වෙනුවෙන් රාජකාරී මට්ටමින් යම් ඒගොල්ලොන්ගේ ඒ කටයුත්ත කරන අය. එතකොට නිතරම රජයට හෝ රාජාට හෝ උපදෙස් දෙන්න ඉන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. එතකොට නීතිපති දෙපාර්තමේන්තුවටත් අධිකරණයටත් ස්වාධීනත්වය ඇති කරන්න විශාල කැපකිරීමක් කරන්න සිද්ධ වුණා. හේතුව තමයි ඒ මිනිස්සුන්ගේ ඒ රාජකාරී කරන නිලධාරීන්ගේ උගත් විනිශ්චයකාරතුමන්ලගේ පුද්ගලිකත්වයක් ජීවිතයක් නැති ගානට තමයි ඒගොල්ලෝ හිටියේ. ඇත්තටම කියන්න නීතිපති දෙපාර්තමේන්තුවට සමහර අය සම්බන්ධුන්නේ. මොකද නීතිපති දෙපාර්තමේන්තුවේ මාසයක් ලබන වැටුප සමහර පුද්ගලික අපේ අරිසබ්රි ජනාධිපති නීතිඥ සුමා වගේ එක දවසින් හොයනවා. ඉතින් එතකොට නීතිපති දෙපාර්තමේන්තුවට ඒ අවශ්‍ය පහසුකම් දීලා ස්වාධීනව කටයුතු කිරීමේ අභිමානය අපි ඇති කරන්න කටයුතු කරා. ඉතින් ඒකෙදි මේ වෙලාවේදී අපි විශේෂයෙන්ම හිටපු මුදල් අමාත්‍ය අපේ මංගල සමරවීර ඇමතුමා මැමතුමනි මතක් කරන්න ඕනේ. මොකද එතුමා නොහිටින්න ඒක එදා කවදාවත් වෙන්නේ නැහැ. හැබැයි මේකෙදි අපි මේ හැම එක්කෙනාම අපි චෝදනා කරනකොට අපි දන්නවා මේ නඩු කවුරුත් ඒ අධිකරණ ඇමතිවරු හැටියට ඇමතිවරයාටවත් කාටවත් බලයක් නැහැ. නමුත් මේ සම්බන්ධයෙන් ආපු පැමිණිලි සියලු දෙයක්
සම්බන්ධයෙන්ම
පැහැදිලි කිරීමක් මේ කටයුතු විනිශ්චය කරලා සාක්ෂි කරුණු මේ ඔක්කොම සලකලා බලලා නඩු දාන්න පුළුවන්ද කියලා තීරණය කරන්නේ ගරු ඇමතිතුමනි නීතිපති දෙපාර්තමේන්තුව. එතකොට එදා නීතිපති දෙපාර්තමේන්තුවේ හිටිය නීතිපතිතුමා තමයි අද මේ රටේ අධිකරණේ නායක අග්‍රවේශකාරතුමා. එතුමා සහ එතුමාගේ නීතිපති දෙපාර්තමේන්තුව ගත්ත දේවල් කරපු දේවල් පවරපු නඩුවද වැරදි කියලා කියනවා නම් දේශපාලනය බලාගෙන කරා කියන කියනවා නම් අද අග්‍රවීසකාරතුමා පිළිබඳව ලොකු ගැටලුවක් ඇති වෙනවා. මේක මේ නීතිපති කියන තනතුර පුද්ගලයන් පුද්ගලයට නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි. නීතිපති හැටියට කටයුතු කරන්නේ ජයන්ත ජයසූරියද දප්පුල ලිවේරද නැත්නම් අද ඉන්න සංජය රාජරත්නම්ද නෙමෙයි. හැබැයි මේ හැම එකක්ම නීතිපතිවරයාගේ වගකීමක් හැටියට නීතිපතිවරයා පවරන නඩු සම්බන්ධයෙන් වගකීම නීතිපති දෙපාර්තමේන්තුවට තියෙනවා. ඒක තමයි අද ඒක නැති වෙලා තියෙනවා. අද විශ්වාසය බිඳිලා තියෙනවා. මේ කාගේවත් පලි ගැනීමකට මේව ආපු පැමිණිලි ඒ පැමිණිලි මත ඉඳගෙන නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වුණා නම් නඩු පවරලා තියෙනවා නම් අධිචෝදනා පත්‍ර ගොනු කරලා තියෙනවා නම් සරලම උදාහරණය තමයි ළමයි 11 දෙනෙක් අතුරුදහන් කිරීම. මේ 11 දෙනා අතුරුදහන් කරපු ප්‍රධානම චූදිතියෙක් හැටියට සාක්ෂියවිල්ලා තිබිච්ච පුද්ගලෙක් දැන් නුමුදාහරලා තියෙනවා, නිදහස් කරලා තියෙනවා. අද මේ දරුව ගැන කැක්කුමක් නැද්ද ඒ දෙමව්පියන්ට? මේ දරුව වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්න අවශ්‍ය නැද්ද? මේ දරුවන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් වගකීම කවුද ගන්නෙ? එතකොට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කරලා මේ සම්බන්ධයෙන් හොයාගත්ත කරුණු අනුව නඩු පවරපුවම ඒ අය ගැන ඒ අයව නිදහස් කරනවා නම් මේක කියන්නේ කොහොමද? මේක දේශපාලන කටයුත්තක් කියලා අපි බොහොම කනගාටුවෙන් කියනවා. මේක දේශපාලනීකරණය කරන්න හදන්න එපා. අද මෙතන ඉන්න ඔතන ඉන්න ඕගොල්ලෝ මේ පැත්තට එන්න පුළුවන්, අපි හට යන්න පුළුවන්. හැබැයි මේක රටක් හැටියට, ස්වාධීන රටක් හැටියට, විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන නීතිය අභිමානය ආරක්ෂා වෙන හැම දෙනාටම එක විදියට නීතිය සලකන රටක් බවට මේක පත්විය යුතුයි. මේකේ තත්ත්වය තරාතිරම බල්ලා නෙමෙයි. මම විශ්වාස කරනවා අපි ඔබතුමාට චෝදනා කරන්නේ අපිව තනසුර හිටපු අය. අපි දන්නවා අපිට කරන්න දෙයක් නැහැ. එදා 2015 ඉස්සෙල්ලා නීතිපති දෙපාර්තමේන්තුව තිබුණේ ඇමතුමනි ජනාධිපති යටතේ. අධිකරණ අමාත්‍යාංශයට ගත්තේ 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ. එතකොට මේවා ගැන ජනාධිපතිවරයෙක්ගේ 20 වැනි සංශෝධනය වෙච්ච දේ මේවා ගැන අපි දැන් කතා කරා. එහෙමනම් මීටත් වැඩිය ටිකක් ඇහැට
ගිහිල්ලා
විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි. අපි කියන්නේ ඕන කෙනෙක් වරදක් කරලා තියෙනවා නම් කරුණා කරලා ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි නීතිපති දෙපාර්තමේන්තුව මීට වැඩිය වැදගත් විදියට බොහොම ස්වාධීන විදියට තීන්දුව තීරණ ගන්න
කටයුතු
කළ යුතුයි කියන එක තමයි මම අවසාන වශයෙන් ප්‍රකාශ කරන්නේ.
Honorable Udayana Kiringoda, you have 9 minutes.
අධිකරණ අමාත්‍යාංශය විසින් නීති ක්ෂේත්‍රයේ නව වර්ධනයන් සොයාගෙන යන අවධියක තරුණ වරදකරුවන් සම්බන්ධයෙන් මෙන්ම සිවිල් නීතියේ සංශෝධනයන් සම්බන්ධ අද දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද කරුණු සම්බන්ධයෙන් වැනි විවාදයේදී මට කරුණු දැක්වීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් විශේෂයෙන් තරුණ දරුවන් පිළිබඳ නෛතික කාරණාවක් සාකච්ඡාවට බඳුන් වන දවසේ එවැගේම මාස ගාණක් පාසල් නොගිය දරුවන් පාසල් වලට නැවතත් එන ඔක්තෝබර් මාසේ 21 වෙනි අද දින මේ සම්බන්ධ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීමගත් ගුරුවරුන් එවැගේම ගුරු විදුහල්පතිවරුන් ප්‍රමුඛ සියල්ලගේම වගකීම තමයි වෙන්නේ මේ තරුණ වරදකරුවන් ඇතිවීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වීම. අපි දන්නවා පහුගිය අවුරුද්දේ දවස් කීයද දරුවන් පාසල් ගියේ කියලා. ඒ වගේම මේ කොරෝනා වසංගතයත් එක්ක ඒ ඇතිවෙච්ච අධ්‍යාපන හානිය දරුවන්ට නිසියාකාරයෙන් අධ්‍යාපනය ලබා දීලා ඔවුන්ගේ මනස සංවර්ධනය කරලා ඉදිරියට ගෙන ගියොත් මං හිතන්නේ අපිට තරුණ වර්ධකරුවන් පිළිබඳ අනාගතේ කටයුතු කරන්නට කතා කරන්නට වෙන එකක් නැහැ. කෙසේ නමුත් අද අධිකරණ අමාත්‍යංශයේ මෙන්ම අපේ ගරු අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවක නිර්දේශ මත තරුණ වර්ධකරුවන් පුහුණු පාසල් පිළිබඳ සංශෝධන පනත ඉදිරිපත් කළා තියෙනවා. මේ තුලින් මෙරට නීති ක්ෂේත්‍රය තුල තරුණ වර්ධකරුවා ඒ වගේම තරුණ දරුවාගේ වයස් සීමා සම්බන්ධයෙන් පැවති ඒ යල් පැන ගිය නීති රාමුව තුල විවිධත්වය සමනය කරලා අවුරුදු 18ත් 22ත් අතර තැනැත්තන් මේ තරුණ වර්ධකරුවන් කියන තත්වයට නියාමනය කිරීම සඳහා වන පනතක් අද ඉදිරිපත් කළා තියෙනවා. මේ තුලින් ඇත්තටම දරුවන්ට නීතිය තුල තමන් බාල වයස්කාරයෙක් වශයෙන් සිටින කාලය තුල තමන් අතින් සිදුවෙච්ච වැරැද්දකට දඬුවම් දීම සඳහා වන්නා වූ නිසි ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම සඳහා අප ඉදිරියේ අවස්ථාවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා සිවිල් නඩු විධාන සංග්‍රහයේ අවුරුදු 14ක පමණ කාල සීමාවක් තු අවුරුදු 25ක කාල සීමාවක් තුළ සංශෝධනය කරන්න අපහසු වෙච්ච නඩු ගාස්තු පිළිබඳ වැදගත් සංශෝධනයක් අද අපේ ඉදිරියේ තිබෙනවා. සිවිල් නඩුවල වසර ගණනක් තිස්සේ නඩු කියන පාර්ශවකරුවන් ඔවුන්ගේ නඩු අවසානයේ ගාස්තු පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ වාර්තාව ලබා ගන්නා විට ඔවුන් විමතියට පත් වෙනවා. අපි දන්නවා නීතියේ ප්‍රමාදයක් එක්කම විශේෂයෙන් බෙදුම් නඩු සම්බන්ධයෙන් කටයුතු කරනකොට සමහර නඩු අවුරුදු 10ක් 15ක් වැනි කාල සීමාවක් යනවා. හැබැයි මේ නඩු අවසන් වුණාට පස්සේ මේ නඩු ගාස්තු ලබා ගැනීම සඳහා පාර්ශ්වකරයන් කටයුතු කරනකොට ඔවුන්ට ලැබෙන්නා වූ ඒ මුදල් පිළිබඳ විශාල අතෘප්තිකර තත්ත්වයක් සමාජය තුළ තියෙනවා. මේ නිසි ආකාරයෙන් අවබෝධ කරගෙන අවශ්‍ය අවස්ථාවේ සංශෝධනය කිරීම මම හිතන්නේ ගරු අධිකරණ අමාත්‍යවරයාට අපේ ස්තුතිය ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ වගේම අපිට මතකයි පහුගිය යහපාලන කාලය තුළ මේ අධිකරණ ක්ෂේත්‍රයේ යම් යම් විශේෂ සංශෝධන කරන්නට යහපාලන රජය ක්‍රියාත්මක වුණා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ හිටපු යහපාලන පාලන සමයේ කටයුතු කරපු අයට අමතක වුණාට අපිට නම් මතක තියෙනවා. අධිකරණ ක්ෂේත්‍රයේ ලොකුම සංශෝධනය තමයි කරගුවේ රාත්‍රී නඩු අහන්න පුළුවන්කම ඇති කිරීම. ඒ රාත්‍රී නඩු අහන්න පුළුවන්කම ඇති කරලා ඉවරලා තමන්ට විරුද්ධවාදීන් සිරගත කිරීම සඳහා වන න්‍යායාත්මක ක්‍රමවේදයක් ඔවුන් අනුගමනය කරා. ඒ වගේම මීට කලින් කතා කරපු හිටපු අධිකරණ අමාත්‍යතුමිය කිව්වා නීතිපති දෙපාර්තමේන්තුවේ යහපාලන රජය නෙවෙයි කියලා. යහපාලන රජයක් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුව කියන්නේ කිසිම රජයකට පක්ෂග්‍රාහී නොවන ආයතනයක්. හැබැයි අපි දන්නවා නීතිපති දෙපාර්තමේන්තුවේ ශාඛා අර්ලියගහ මන්දිරේ පවා පිහිටවුවා. මේක තමයි එදා කරපු දේ. මේවා අපිට අමතකයි. පැති මාරු වෙනකොට මතක් වෙන අමතක වෙන දේවල් මං හිතන්නේ.
Honorable member, what is the point of order?
ගරු මන්දසර කක් සභා සභාපතිතුමනි, මේකත් මන්ත්‍රීතුමා මගේ නම කිව්වා. මම කොයි වෙලාවකවත් නීතිපති දෙපාර්තමේන්තුවේ යහපාලන රජය කියලා කිව්වෙත් නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ බ්‍රාන්ච් ඇත්තෙත් නැහැ. අර අතන ඉන්නවා ගරු අධිකරණ ඇමතුමා. එතුමා සාක්ෂි කියයි නීතිපති දෙපාර්තමේන්තුව ලංකාවටම තියෙන එකයි. අයිතක එතුමා කියපු සම්පූර්ණ මේ උත්තරීතර සභාව නොම කරමින් රෑ නඩු ඇහුවා
කියලා.
පුළුවන් නම් කරුණාකර ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ විධිමත් පිළිතුරක් අප බලාපොරොත්තු
වෙනවා. Honorable member, please continue.
Yes. නැ තව පොඩ්ඩක් කියනකොට ඒක හරියට අහුම්කම් දුන්නා නම් මං හිතන්නේ මේ නොඇටෙහිම ඇති නොවනු ඇතයි කියලා මම විශ්වාස කරනවා. ඔබතුමිය කිව්වේ නීතිපති දෙපාර්තමේන්තුවේ යහපාලන රජය නොවේ කියලා. ඒකට තමයි මම උත්තරේ දුන්නේ. තමුන්නාන්සලා අදි ඒ යහපාලන කාලයේ කරපු කටයුතු සම්බන්ධයෙන් ජනතාව නිසි පිළිතුරක් ලබා දීලා තියෙන්නේ. ඒ අනුව මම හිතන්නේ ඉදිරියේදී තමුන්නාන්සලා හැදේ කියලා අපි බලාපොරොත්තු වෙනවා තමුන්නාන්සලාගේ අනාගතය සාක්ෂාත් කර ගැනීම සඳහා. ඒ වගේම ගරු අධිකරණ අමාත්‍යතුමාගේ අවධානයට මම හිතන්නේ මීට කලින් කතා කරපු සාගර කාර්යවසම් මන්ත්‍රීතුමා වැදගත් දෙයක් යොමු කරා. ඒට ඌනපූර්ණයක් ලබා දෙමින් මම හිතනවා මේ සමාජ මාධ්‍ය හින්දා අගතියට පත්වන්නා වූ පුද්ගලයන් සම්බන්ධ විශේෂ නෛතික ප්‍රතිපාදනයක් අපි ඇති කළ යුතුයි. එක කරුණක් සම්බන්ධයෙන් මම කතා කරන්න හොඳයි කියලා හිතනවා ඇත්තටම පහුගිය කාලය තුල එක් අසභ්‍ය වීඩියෝ පටයක් සම්බන්ධයෙන් සමාජය තුල කතිකාවතක් ඇති වුණා. ඒ අසභ්‍ය වීඩියෝ පටය තුල රංගපා රංගනේ යෙදුනේ යුවලක් කියලා යම් කිසි ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුල සංසන්දනය වෙන්න ගත්තා. හැබැයි ඒ නිසි වරදකරුවන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබා දුන්නත් සමාජ මාධ්‍ය කෙන යාන්ත්‍රණය තුල ඔවුන් සම්බන්ධයෙන් ගිය අසත්‍ය ප්‍රවෘත්ති තව දශක ගණනාවක් තුලා පවතිනවා. මේ සියල්ලම සියලු දෙනාටම පොදුයි. අද මා සම්බන්ධයෙන් වුණත් විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් සම්බන්ධයෙන් වුණත් වැරදි පුවතක් සමාජ මාධ්‍ය ගත වුණොත් එය වසර ගණනාවක් පුරා සමාජ මාධ්‍ය වලින් අයින් නොවී පවතිනවා. මෙන්න මේ தත්ත්වය අපි මම හිතන්නේ අන්තර්ජාතික වශයෙන් සාකච්ඡාවට බඳුන් කරලා වැරදි පුවත් සමාජ මාධ්‍ය තුල සංසන්දනය නැවැත්වීම සඳහා ක්‍රියාත්මක වන නීති රාමුවක් ඇති කරගත යුතුයි කියලා මා විශ්වාස කරනවා. එසේ නොවන්නේ නම් අර අහිංසක යුවළගේ මොනපුරු මිනිපිරියන්ට පවා ඒ දර්ශන වීමෙන් ඔවුන් ඇතිවන්නා වූ මානසික தත්ත්වය මම හිතන්නේ අපි හැමෝටම අවබෝධ කරගත හැකි අපි බුද්ධිමත් පුරවැසි වූ විදිහට. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් විපක්ෂය වගේම ආණ්ඩු පක්ෂයත් එකතු වෙලා නව මානයකින් මේ සමාජ
මාධ්‍ය
අවශ්‍යතාවය මේ අවස්ථාවේ අවධාරණය කරනවා. ඒ වගේම 2007 වසරේ සමාගම් නීතියේ විශාල සංශෝධනයක් ඉදිරිපත් වුණා. ඒ තුලින් කටයුතු කරගෙන යනකොට අන්තර්ජාතිකව පවතින සමාගම් නීතිය හා සමගාමීව සමාගම් නීතියේ වර්ධනයක් ඇති කරන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. හැබැයි වර්තමානයේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව තුල ඔවුන්ගේ පරිගණක පද්ධතිය තුල කටයුතු කරන ආකාරය මම හිතන්නේ අධිකරණ අමාත්‍යාංශ ඍජුව මැදිහත් වීමේ හැකියාවක් නැති නමුත් ඒ සිස්ටම් එක තුල ඒ පරිගණක
honorable member please wind up
give me 1 minute please ඒ පරිගණක පද්ධතිය තුල පරිගණක ක්‍රියාකාරීත්වය තුල නිසි ආකාරයෙන් සමාගම් නීතිය අවශ්‍ය නෛතික ප්‍රතිපාදන රාමුව ක්‍රියාත්මක නොවන බව පෙනියනවා. එහෙනම් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමේ වගකීම අධිකරණ අමාත්‍යාංශය තුල සහ අනිකුත් සමගාමී අමාත්‍යාංශයන් තුලද පවතින බව සඳහන් කරමින් අද දින මේ අවස්ථාවේ කරුණ දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධව උතුමන්ට ස්තුතිවන්ත වීම නවතිනවා.
Thank you. Honorable Tissa Athanayaka, you have 9 minutes.
ගරු මූලස්ථානාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ අධිකරණ අමාත්‍යාංශයේ සංශෝධන ගණනාවක් කෙටුපත් පිළිබඳ සාකච්ඡා කරන වෙලාවේ මම අධිකරණ ඇමතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. මේ වෙනකොට වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් දින 30කට අධික කාලයක් විරෝධතා ව්‍යාපාරයක නැත්තම් උපවාසයක ඉඳලා ඉන්නවා. මේ විරෝධතා ව්‍යාපාරයේ උපවාසයේ යෙදෙන්නේ වෙන කිසිම කාරණයක් නිසා නෙවෙයි. ඔවුන් ඉල්ලා සිටින ඒ සහනය ඉතාමත් සාධාරණයි. ඔවුන් කියන්නේ හිරකරුවන් වශයෙන් දීර්ඝකාලීන දඬුවම් විඳින සිරකරුවන්ට යම් ආකාරයක පොදු සමාව ලබා දීමේදී සමානාත්මතාවයෙන් සලකන්න කියලා. මම හොඳටම දන්න කාරණයක් විශේෂයෙන් බන්ධනාගාරවල තාමත් අධික තදබදයක් තිබෙනවා. මේ තදබදය ඇතිවෙන්න මූලිකම කාරණාව මම දකින්නේ අපේම මේ විසඳාලීම සඳහා පත් කරපු ආයතනවල තියෙන යම් වරදවල් නිසා කියලා මම දකින්නේ. අධිකරණ ඇමතුමා හැටියට ඔබතුමා දන්නවා යම් සැකකරුවෙක් අධිකරණයට ඉදිරිපත් කළපුවාම මේ සැකකරුවා නඩු අහලා වැරදිකාරයා කරන්නත් පෙර පොලිසිය ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය මේ අංශ තුනම උත්සාහ කරන්නේ ඔහු රිමාන්ඩ් කරලා තබන්න. මට තේරුම් ගන්න අමාරුයි ඇයි මේ හැම සැකකරුවෙක්ම රිමාන්ඩ් කරන්න උත්සාහ කරන්නේ කියලා. රිමාන්ඩ් කරන්නේ පොදුවේ කාරණා දිහා බැලුවොත් එක කාරණයක් තමයි ඔහු අධිකරණයේ මගහරී කියලා විශ්වාසයක් තියෙනවා නම්. දෙවෙනි කාරණේ තමයි රිමාන්ඩ් කරන්නේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරයි නැත්නම් නඩුව ගෙනියන්න යම් බාධාවක් ඇති වෙයි කියන මූලික කාරණා කීපයක් ඇතුව. හැබැයි අද සිදුවෙන්නේ ඒක නෙවෙයි. අද සිදුවෙන්නේ මුළුමනින්ම වරදකරුවෙක් කියලා කවුරු හරි පැමිණලා දාපු පළියට අරන් ගිහලා උසාවියට ඉදිරිපත් කරලා පොලිසිය ඉල්ලා සිටිනවා රිමාන්ඩ් කරන්න කියලා, නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා රිමාන්ඩ් කරන්න කියලා. ඒ අනුව උසාවියත් ඒකම කරනවා. ඉතින් මෙතන තියෙනවා බරපතල වැරද්දක්. මම හිතනවා අපි ඒ මොහොතේ ඇතිවන අපරාධ සිදුවීමක හැර පරීක්ෂණයකින් පසු විභාග කරන නඩුවක හෝ නීතිමය ක්‍රියාමාර්ග ගන්න ක්‍රියාපිළිවෙතක හැම විටම රිමාන්ඩ් කර තැබීමක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මම හිතනවා. මේ ගැන හිතන්න. මේ නිසා තමයි බන්ධනාගාරවල දැඩි තදබදයක් තිබෙන්නේ. බන්ධනාගාරවල අද ගත්තොත් ඇමතුමනි ඔබතුමා දන්නවා මරණීය දඬනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එදදාසමසේ හැත්ත අට ඉදල මගේ මතක තිබෙන්නේ ජයජාවත ජනාධපත්ව ජනාධපත වනහම තනින් පස්සේ මරණය දන්නනය උසාවියෙන් නියම කරත් එල්ලා මැරීම සඳහා අනුමැතිය දෙන්නේ නැහැ. මිනිස්ස සිරකරුවන් මරණය දන්නනය නියමවෙච්ච සිරකරුවන් දීර්ඝ කාලයක් දඩුවම් විදෙනවා. ඔහුන්ට පොදු සමාවක් ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. ඇයි ඔවුන්ගේ දඩුවම තිබෙනවා. ඒ දඩුවම වෙනස් කරන්න යම්මාකාරයක ප්‍රියවර කරගන්නෙත් නෑ. එනිසා අවුරුදු 30-40 බන්ධනාගාරවල මරණීය දණ්ඩනය නියමුණු ඒ දඩුවම් ලැබූ පුද්ගලයන් දිගින් දිගටම අර එල්ලා මරණවටත් වඩා දැඩි දඬුවම් ලබනවා. ඉතින් මේක ගැන අපි හිතන්න ඕනේ මරණීය දණ්ඩනය එක්ක දෙන්න ඕනේ. එහෙම නැත්නම් මරණීය දණ්ඩනය නියමුණු පුද්ගලයන්ට යම් ආකාරයක ගෙවි යන පොදු සමාවක් ප්‍රදානය කළ යුතුව තිබෙනවා.
Order please. The house will suspend for lunch and we'll meet after 1:30.